ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමත් සමග විවිධ COVID-19 එන්නත් ලබාගත් විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට සහ විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අවස්ථාව ලබා දෙන බවට ප්‍රකාශ කොට තිබෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන සමයක ශ්‍රී ලංකාවේ වැඩිපුර COVID-19 එන්නතක් ලෙස යොදාගෙන තිබෙන්නේ සයිනෝෆාම් එන්නතයි. නමුත් තවමත් ඔස්ට්‍රේලියාව ඒ වගේම එක්සත් රාජධානිය වැනි රටවල් මේ සයිනෝෆාම් එන්නත අනුමත කරන්නේ නැහැ. ඉතින් මේට ඇත්තටම හේතුව කුමක්ද? ශ්‍රී ලංකාවේ වැඩිපුර ජන කොට්ටාශයකට මේ ලබා දීමෙන් ශ්‍රී ලංකාව තුළින් යම් දත්ත ලැබීමෙන් මෙයට ඇත්තටම විසඳුමක් සොයාගත හැකිද කියන කාරණය පිළිබඳවයි දැන් අපි කතා බහ කරන්නේ SBS සිංහල වැඩසටහනේ. ඒ සඳහා අපිත් සමග කතා බහට එකතු වෙනවා ඇමරිකාවේ ඖෂධ වේදේ සම්බන්ධ විද්‍යාඥයෙකු වන ආචාර්ය ගයන් සංජීව. ගයන්, අපි ඔබ වයිබෝන් කියලා පිළිගන්න SBS සිංහල වැඩසටහනට. ගයන්, මම කැමති ඔබෙන් මුලින්ම දැනගන්න මේ සයිනෝෆාම් එන්නත කියන්නේ කුමක්ද, එහි ඇත්තටම තිබෙන විශේෂත්වය කුමක්ද කියන කාරණය පිළිබඳව.
ඔව්, ඇත්තරම දැන් මේ ලංකාවේ දු රටවල් ගොඩක සයිනෝෆාම් එනත මේ වෙනකොට පාවිච්චි කරනවා. පොඩ්ඩක් මේකේ ඉතිහාසය කිව්වොත් එහෙම, දැන් ඔය එක කාලේ වැක්සින් ඩෙවලොප් වෙන කාලෙම චීනේ ගවර්න්මන්ට් එකෙන් ඩෙවලොප් කරපු වැක්සින් එක තමයි සයිනෝෆාම් කියන්නේ. ඒතොර ඇත්තරම ඩෙවලොප් කරපු වැක්සින් දෙකක් තියෙන එකක් තමයි සයිනෝවැක් කියන එක. ඒක ප්‍රයිවට් කම්පැනි එකකින් ඩෙවලොප් කරපේ. ඊට පස්සේ ස්ටේට් ඕන් මේකකින් ඩෙවලොප් කරපු එක තමයි සයිනෝෆාම් කියන්නේ. මේ දෙකේම පොඩි වෙනසක් තියෙනවා. අනිත් වැක්සින්ස් එක්ක බලපුවම දැනට අපි කොමන්ලි යූස් කරන අනිත් රටවල් වල කොමන්ලි යූස් කරන ඇස්ට්‍රාසෙනකා, එතකොට මොඩර්නා, ෆයිසර් වැක්සින් එක බලපුවාම එක වෙනසක් තමයි සයිනෝවැක් සහ සයිනෝෆාම් කියන එන්න දෙකම පාවිච්චි කරන්නේ ඉනැක්ටිවේටඩ් වෛරස්. ඒ කියන්නේ වෛරස් එක අරගෙන ඉනැක්ටිවේට් කරනවා, අපව ආසාදනය වෙන්න බැරි වෙන මරනවා කියලා අපි කියන්නේ සාමාන්‍ය. එහෙම කරලා තමයි අපේ ශරීරයට දෙන්නේ. එතකොට ඒකේ ආසාදනය වීමේ හැකියාවක් නැහැ. නමුත් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇති වෙනවා. අනිත් පැත්තට ගත්තාම ෆයිසර්, මොඩර්නා එන්නත් වල සිද්ධ වෙන්නේ mRNA වැක්සින්. ඒ කියන්නේ වෛරස් එකේ කොටස් කිසිම දෙයක් ඇඟට දාන්නේ නැහැ. ඒ වෙනුවට වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එක අපේ ඇඟේම හදා ගන්න අවශ්‍ය ජාන තොරතුරු දෙක තමයි ඇතුළත් කරන්නේ. එය ඇස්ට්‍රාසෙනකා, ඊට පස්සේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වගේ එන්නත් ගත්තාම ඒ වගේ අපි කියනවා නන් රෙප්ලිකේටින් වෛරල් වෙක්ටර් එකක් කියලා. ඒ කියන්නේ DNA අණුවක් තමයි වෛරල් වෙක්ටර් එකකට දාලා ශරීරයට ඇතුළත් කරන්නේ. එතකොට ඒ අතින් ගත්තාම සයිනෝෆාම් සහ සයිනෝවැක් කියන එකේ මෙකනිසම් එක නැත්නම් ක්‍රියාකාරීත්වය වෙනස්. කියනද ඕනම එන්නතක් අප්‍රූව් වෙන්න කලින් ක්ලිනිකල් ට්‍රයල්ස් කරන්න ඕනේ. එහෙම නැත්නම් සායනික පරීක්ෂණ කරන්න ඕනේ. ඒ සායනික පරීක්ෂණවලදී මුලින් කර සිදු කරපු රායන පරීක්ෂණවලදී පෙන්නු කියා කියලා වාර්තා වෙනවා 79% ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් රෝගී ආසාදනය වුනේ නැහැ. ඒ දත්ත මත පදනම් කරගෙන තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සයිනෝෆාම් එන්නතට අනුමැතිය ලබා දුන්නේ.
ඔව් ගයන්, මම දැන් දැනගන්න කැමතියි එතකොට ඔස්ට්‍රේලියාවේ වගේම එක්සත් රාජධානිය වැනි රටවල් මේ සයිනෝෆාම් එන්නත මෙසේ අනුමත නොකිරීමට හේතු වෙලා තිබෙන්නේ කුමක්ද?
ඔව්, දැන් ඇත්තරම මේ වැක්සින් එකක් රටක ඇප්‍රූව් කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ, දැන් මම ඉන්න ඇමරිකාවේ ගත්තොත් ඇමරිකාවේ වැක්සින් එකක් ඇප්‍රූව් කරන්න නම් ඇමරිකාවේ තියෙන ඖෂධ නියාමන අධිකාරිය නැත්නම් අපි කියනවා FDA එක කියලා ඇප්ලයි කරන්න ඕනේ. කියන්නේ අපි හිතමුකෝ දැන් මේ සයිනෝෆාම් එන්නද කියලා. දැන් සයිනෝෆාම් හදපු කම්පැනි එක එයාලගේ ඩේටා, එයාලගේ ස්ටඩීස් වල ඩේටා එක තුලත් කරලා ඇප්ලයි කරන්න ඕනේ ඇප්‍රූවල් එක ගන්න. එතකොට ඒ අප්‍රූවල් එක ගත්තට පස්සේ තමයි ඒ රටේ අදාළ එන්නත පාවිච්චි කරන්න පුළුවන්. ඒතර රජයේ සම්බන්ධ ඒ නියාමන අධිකාරියට යොමු කරන. එතකොට නියාමන අධිකාරියෙන් රිවيو කරලා තමයි මේකට අප්‍රූවල් එක දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන එක තියෙන, දැන් හැම රටේම මේ වගේ ඖෂධ නියාමන අධිකාරිය අපි දන්නවනේ තියෙන විවිධ නම් වලින්. නමුත් හැම රටේම ඖෂධ නියාමන අධිකාරිය එතරම්ම ප්‍රබල නැහැ. ඒ නිසා ගොඩක් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් තමන්ගේ ඖෂධ නියාමන අධිකාරියට වඩා WHO එක නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගෙන තියෙන කියන එක බලනවා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගෙන නම් අදාළ රටේ ඖෂධ නියාමන අධිකාරියනොත් අනුමැතිය දෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. හැබැයි අපි ගත්තොත් අනිත් දැන් ප්‍රබල රටවල් ගත්තොත් ගොඩක්ම දියුණු වෙච්ච රටවල් ගත්තාම ඇමරිකාව, එංගලන්තය, යුරෝපය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගත්තාම ඒ යාලා ගොඩක් වෙලාවට WHO එකේ රෙකමෙන්ඩේෂන්ස් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මූලික වශයෙන් බලන්නේ. එයාලගේම රටේ ඇතුලේ තියෙන ඖෂධ නියාමන අධිකාරී මේකට අප්‍රූවල් එක දෙනවද නැද්ද කියන එක තමයි බලන්නේ. එතකොට ඒ නිසා තමයි WHO එකේ අප්‍රූවල් එක දුන්නට ගොඩක් දියුණු රටවල් තමන් ඒක නැවතවලක් සලකා බලලා තමයි අප්‍රූවල් එක දෙන්නේ. එතකොට ඔබ අහපු ප්‍රශ්නේ දැන් ඇයි මේකට අප්‍රූවල් එක දීලා නැත්තේ කියන එක හේතුවක් තමයි සමහර රටවල් වලට මේ ඇප්ලිකේෂන් එක දාලා නැහැ. ඒ කියන්නේ එයාලගේ තියෙන දත්තත් එක්ක එයාලා මේක ඉදිරිපත් කරන්නේ. අනිත් එක තමයි මේක මුල් කාලේ පොඩි පොඩි සැකසහිත කියන එකත් වැරදි මම හිතන්නේ. පොඩි මේකට පොඩි චෝදනාවක් තිබුණා මේ එයාලගේ ක්ලිනිකල් රසායනික පරීක්ෂණවල හරියට එන්රෝල් කරගෙන තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ සියලුම වයස පරතරයන් ආවරණය වෙන විදිහට සායනික පරීක්ෂණ සැලසුම් කරලා තිබුණේ නැහැ කියන චෝදනාව එල්ල වෙලා තිබුණා. ඒ චෝදනාවත් එක්ක තමයි ගොඩක් බඩහිර රටවල් මේකට අනුමැතිය ලබා දුන්නේ නැත්තේ. සහ අනිත් ප්‍රධානම කාරණාව තමයි ඒ රටවල් වලට ඊට වැඩිය එෆිකසි එක වැඩි සහ විනිවිදභාවයේ වැඩි එන්නත් දැනටමත් ඇප්ලයි කරලා තිබෙනවා. උදාහරණයක් විදිහට ෆයිසර්, මොඩර්නා, GNG, ඇස්ට්‍රාසෙනකා වගේ එන්නත් වල පාරදෘශ්‍යභාවය නැත්නම් විනිවිදභාවයේ එයාලගේ ක්ලිනිකල් ට්‍රයල්ස් වල ගොඩක් ඉහළට තිබුණා. ඒ නිසා ඒවට අප්‍රූවල් එක දීලා තිබුණ නිසා එයාලා තවදුරටත් සයිනෝෆාම් වගේ එන්නත් වලට අප්‍රූවල් එක ලබා දුන්නේ නැහැ. ඔන්න ඔය කාරණා සියල්ලගම හේතු එකතුවක් විදිහට තමයි දියුණු වෙමින් පවතින රටවල් වල මේක අප්‍රූව වුණාට ගොඩක් බටහිර රටවල් වල මේක අප්‍රූව් කරලා නැත්තේ. මොකද දියුණු වෙමින් පවතින රටවල් ගොඩක් වෙලාවට WHO එකේ රෙකමෙන්ඩේෂන් මත තමයි එයාලගේ තීරණ ලබා ගන්න. හැබැයි අනිත් රටවල් එහෙම නැහැ. තමන්ගේම ඖෂධ නියාමන අධිකාරිය හරහා තමයි ඒ තීරණ ගන්න.
ඔව්, යම් දත්තවල ගැටලු තිබෙනවා කියලා ඔබ සඳහන් කළා මේ සයිනෝෆාම් එනත් සමග. ඉතින් එතකොට දැන් විශේෂයෙන්ම මෙහි වැඩිපුර භාවිතාවක් සිදු වුණු ශ්‍රී ලංකාව තුලනොත් අපිට යම් දත්ත යම් පර්යේෂණ වාර්තා වුණා නේද? මේවා ඉනතරම අපිට ලබා ගන්නට පුළුවන් මොන වගේ නිගමනයක්ද?
ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි මෙතන දත්ත කියලා මොකද මේකේ කොටස් දෙකක් තියෙන එකක් තමයි ඇවිල්ලා අප්‍රූවල් එක ගන්න කලින් සායනික පරීක්ෂණ වලින් ලැබෙන දත්ත. ඒතකොට සායනික පරීක්ෂණ වලින් ලැබෙන දත්ත කියන්නේ ඒක යම් කිසි කොටසකට එන්නත ලබා දීලා අනිත් කොටසට අපි කියන ප්ලාසිබෝ කන්ට්‍රෝල් කියලා ඒ පාලක පරීක්ෂණය කරලා අන්න ඒ සායනික පරීක්ෂණයෙන් එන දත්ත වල තමයි ඒ චෝදනාව එල්ලලා තිබුණේ. ඒ කියන්නේ ඒක සේෆ්ටි එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට යොදාගත් මේ සායනික පරීක්ෂණ වලට යොදාගත් වයස කාණ්ඩ හරියට ආවරණය වුණේ නැහැ කියන චෝදනාව තමයි තිබුණේ. හැබැයි ඊට පස්සේ මේක අප්‍රූවල් එක දුන්නාට පස්සේ අපි කියන රියල් වර්ල්ඩ් ඩේටා කියලා. ඒ කියන්නේ දැන් මේ සායනික පරීක්ෂණ වලින් එහාට ගිහිලා අපි අනුමැතිය දුන්නාට පස්සේ අපි දැන් උදාහරණයක් විදිහට ලංකාව ගත්තොත් ලංකාව මේක තවිශාල වශයෙන් දෙනවනේ. එතකොට ඒ වගේ මේ ලංකාව විතරක් නෙමෙයි බාහරින් බ්‍රසීල්, පේරු, චිලි, එතනින් ගියාම ඉන්දුනීෂියා, ඊජිප්ත්, ජෝඩාන් ඔය වගේ ගොඩාක් රටවල් වල මේ වැක්සින් එක අප්‍රූව වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට එනවා රියල් වර්ල්ඩ් ඩේටා. ඒ කියන්නේ සායනික පරීක්ෂණ නෙමෙයි මේවා. මේවා ඇත්තටම මිනිස්සුන්ට සමාජයේ මේ වැක්සින් එක දුන්නට පස්සේ ලැබෙන දත්ත. අන්න ඒ ලැබෙන දත්ත පරීක්ෂා කරලා බලපුවාම එක එක රටවල් වල ඇත්තටම අපි කියන්න පුළුවන් මේක මික්ස් බෑග් එකක් කියලා. එක එක රටවල් වලින් ලැබෙන දත්ත වල යම්කිසි වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් තායිලන්තේ වාර්තා කරලා තියෙනවා මාස 3කට පස්සේ අඩු වෙනවා කියලා ප්‍රතිශක්තිය 60 ඉඳන් 112 දක්වා. හැබැයි ඒ වගේම බහරේන් වගේ රටවල් වල පෙන්ලා තියෙන 90% විතර මේක ඉෆෙක්ටිව් කියලා. ඊට පස්සේ තව පේරු වල සිදු කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙන 50% විතර ඉෆෙක්ටිව් කියලා. ඒ වගේ දැන් මේවා විල සායනික පරීක්ෂණ නෙමෙයි මේවා රියල් වර්ල්ඩ් ඩේටායි. අන්න ඒ වගේ කරපු ස්ටඩි එකක් ලංකාවෙනුත් කරලා තිබුණා ජයවර්ධන විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන. එහිදී බලලා තිබුණේ ඉමුනෝජෙනසිටි එක. ඒ කියන්නේ ප්‍රතිශක්තිය ඇති වෙනවද කියන එක පමණ. එහෙම නැතුව ඒ පරීක්ෂණය බලලා නැහැ කී දෙනෙකුට කොරෝනා හැදුනාද කී දෙනෙකුට කොරෝනා හැදුනේ නැද්ද කියන එක නෙමෙයි එතනදී බලන්නේ. මේ එන්නත ලබා ගත්තට පසුව කී දෙනෙකුට නැත්තම් කුමන ප්‍රතිශතයකට ප්‍රතිදේහ ඇති වෙනවද කියන එක. ඒකට අපි කියන ඉමුනෝජෙනසිටි එක කියලා. ඒ ඉමුනෝජෙනසිටි එක කොච්චරක්ද කියන එක තමයි ඒ පරීක්ෂණයෙන් කරලා තිබුණේ. ඒතර ඒ පරීක්ෂණයට අනුව එයාලා ප්‍රකාශ කරලා තියෙනවා 95% විතර මේ ඇන්ටිබොඩිස් හැදුණා කියලා. ඒ කියන්නේ ප්‍රතිදේහ හැදුණා කියන එක. හැබැයි ඒකෙන්ම කියවෙන්නේ නැහැ ප්‍රතිශක්තිය 95% කියලා. ඒකෙන් කියවෙන්නේ මේ අදාළ එන්නතට ඇතිගෙන ප්‍රතිශක්තිය මාගින් නැති වෙන ප්‍රතිදේහවල ගුණාත්මක භාවය තමයි එතනින් පැහැදිලි වෙන්නේ. එතකොට මේ රියල් වර්ල්ඩ් ඩේටා සහ ක්ලිනිකල් ට්‍රයල්ස් වල ඩේටා ගොඩක් වෙලාවට එකට එකට යන්නේ නැහැ. මේකට එක හේතුවක් තමයි වේරියන්ස්, එහෙම නැත්නම් අපි කියන්නේ විකෘති ප්‍රභේද. දැන් ලෝකේ පුරා විශාල විකෘති ප්‍රභේද ප්‍රමාණයක් සැරිසරන නිසා අර ක්ලිනිකල් ට්‍රයල්ස් වල තිබුණ ඩේටා නැත්නම් සායනික පරීක්ෂණ වල තිබුණ දත්ත රියල් වර්ල්ඩ් ඩේටා එක නැත්නම් ඇත්තටම එන්නත ලබා ගත්තට පස්සේ එන දත්තත් එක්ක යම්කිසි නොගැලපීමක් තියෙන්න පුළුවන්. ඒක තමයි අපි දකින්නේ මේ ගොඩාක් රටවල් තුල. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මේ උමන වැක්සීන් එකෙන්වත් දැන් මේ මෙතෙක් අපි කතා කරපු එන්නත් සියල්ලම වගේ සේෆ්ටි එක, එහෙම නැත්නම් අපි කියනවනේ දැන් ඕනම එන්නතක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා, සේෆ්ටි සහ එෆිකසි. අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මේක එෆිකසි එක ගැන, කියන්නේ කොච්චර දුරට මේක ඉෆෙක්ටිව්ද කියන එක. හැබැයි මේක සේෆ්ටි කියන පැත්ත ගත්තොත් ඒකේ කිසිම කන්සර්න් එකක් අනිත් වැක්සීන් වලට සාපේක්ෂව අද වෙනකල් වාර්තා වෙලා නැහැ. එහෙම අතින් බත්තා මේකේ ආරක්ෂිතභාවයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේකේ උපයෝගීතාවය, එහෙම නැත්නම් ඉෆෙක්ටිව්නස් එක පිළිබඳ තමයි විවිධ රටවල් වල විවිධ දත්තයන් වාර්තා කරලා තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ වැඩිපුර ලබා දුන්න සයිනොෆාම් එන්නත ලෝකයේ විවිධ රටවල් විසින් තාමත් අනුමැතිය ලබා නොගැනීම හා සම්බන්ධයෙන් කතා බහට අපිත් සමග එකතු වන විද්‍යාඥ ආචාර්ය ගයන් සංජීව, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කරාට.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.